හොඳයි සියලු දෙනාම සූදානම් නම් ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා ධර්මදේශනාවට සවන් දෙන්න එහෙනම් සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ භික්කවේ අනුකම්පේයාත යේච සෝතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා තේවෝ භික්කවේ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේ තම්බා නිවේසේ තම්බා පතිඨාපේ තම්බාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්තුන් දන්නවා මේ දුටුගැමුණු සේනාසනයේ අපි දැන් මාසිකව භාවනා වැඩසටහනක් පවත්වනවා. මේ භාවනා වැඩසටහන ඉතින් තාම අපි පසු වෙන්නේ බොහොම ආරම්භක අවධියේ. ඉතින් ඒ නිසා අපි ධර්මදේශනාව සඳහාත් එතකොට මූලික වශයෙන් අපිට මේ භාවනාව දියුණු කරගන්න උවමනා වෙන උපදෙස් ඇතුළත් කළා තමයි අපි ධර්මදේශනාවත් ගොනු කරන්නේ. භාවනා කටයුත්තේදී අපිට ක්‍රම කීපයකට මේ භාවනාව සඳහා අනුග්‍රහ කරන්න අවශ්‍යයි. කියන්නේ මේ භාවනාව සාර්ථක කරගන්න නම් අපි මේ ඉඳගෙන කරන භාවනාවවත් ඇවිදිමින් කරන භාවනාවවත් විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා අපිට ක්‍රම කීපයකටම අපි මේ භාවනා කටයුත්තට අනුග්‍රහ කරන්න උදව් කරන්න අවශ්‍ය වෙනවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි සීල අනුග්‍රහිතය කියන්නේ. අපි මේ තිංවතුන්ව දැන් මේ සේනාසනයට පැමිණුණාට පස්සේ තමන් රකින පංචශීලයට එහා අපි උපෝසත අටාංග සීලයේ පිළිදවලා අපි මේ සීලය වශයෙන් මේ පින්වතුන්ට යම් අනුග්‍රහ කිරීමක් කරනවා. එතකොට මේ පින්වතුන් බොහොම උද්‍යෝගයෙන් බොහොම අවංකව මේ රකින සීලය ආරක්ෂා කරන්න උත්සාහවත් වෙනවා. අපි මේ භාවනාවක් කරන්න සීලයකින් තොරව හරි අමාරුයි. ඒ නිසා කය වචනේ හික්මවා ගැනීම මුලින්ම කරන්න අවශ්‍යයි. භාවනාව හරහා ඊළඟට තවදුරටත් ප්‍රඥාව දියුණු වෙනකොට මේ සීලයට භාවනාව හරහා නැවතත් උදව් වෙනවා. එතකොට මේ භාවනාව එහෙම නැත්නම් ප්‍රඥාව හරහා සීලයට උදව් වෙනවා. සීලය හරහා ප්‍රඥාවටත් උදව් වෙනවා. එතකොට මේ ප්‍රඥාවත් සීලයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. එතකොට මේ අපි මුලින්ම අපිව මේ පින්වතුන්ව සීලයක පිහිටවලා එතකොට මේ සීල අනුග්‍රහිතය කියලා බුදුරජාණන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී පෙන්වා වදාළන මේ සීලය පැත්තෙන් අපි මේ පින්වතුන්ව පිහිටවනවා. තප් සමාදන් කරවනෝ. එතකොට තමනුත් මේ බොහොම ඌමනාවෙන් මේ යෙදෙන කටයුත්ත බොහොම ගැඹීර කටයුත්තක්, මේක මේ සංසාරයේදී ලැබෙන බොහොම විරල අවස්ථාවක් කියලා තේරුම් අරගෙන ඊළඟට මේ සීලය බොහොම ඌමනාවෙන් පිළිහිටලා අවංකව සීලය ආරක්ෂා කරනවා. අන්න එතකොට අපි ඒකට කියනවා සීල අනුග්‍රහිතෙන් මේ පින්තුන්ට අපි සංග්‍රහ කරා වෙනවා. ඊළඟට සාකච්ඡා අනුග්‍රහිතය කියලාත් කියනවා. දැන් මේ පින්තුන් දන්නවා දැන් පැය කීපයකට කලින් අපි මේ පින්වතුන්ට තියෙන විවිධාකාර භවනාමය පැත්තෙන් තියෙන යම් යම් ගැටලු සහගත තැන් සාකච්ඡා කිරීමකට භාජනය කළා. එතකොට තමන්ගේ තියෙන ඒ වගේ යම් යම් ගැටලු සහගත තැන් සාකච්ඡා කළා සැක දුරු කර ගැනීම සාකච්ඡා අනුග්‍රහිතයේ පැත්තෙන් සිද්ධ වෙනවා. ඒක එතකොට දෙවනිය අදියර. ඊළඟට තියෙනවා සුත අනුග්‍රහිතය කියලා. දැන් මේ තමන් කරගෙන යන භවනාව නිවැරදිද? ඒ භවනාව කොහොමද මේ බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙන්නේ කියලා බොහොම පොතේ දැනුමක් පැත්තෙන් එහෙම නැත්නම් අහලා ලබා ගන්න දැනුමක් පැත්තෙන් අපි මේ කරන භවනාවට අනුග්‍රහ කිරීමක්, සැකහැර දැන ගැනීමක්, නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියලා තේරුම් ගැනීමක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒක අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒක තමයි දැන් අපි මේ ධර්ම දේශනාව මාර්ගයෙන් ඉෂ්ට කරන්න හදන්නේ. මේ තුනම සම්පූර්ණ වුණාට පස්සේ මේවා ටික ටික සම්පූර්ණ වෙනකොට තමයි සමත අනුග්‍රහිතේ, විපස්සනා අනුග්‍රහිතේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන ඒ භාවනාමය පැත්තෙන් අපි මේ කරන කාර්ය බොහොම සාර්ථක වෙන්නේ. එතකොට මේ සියල්ල එකට ගොනු වෙලා ආවහම තමයි අපි මේ භාවනා කටයුත්ත හොඳින් එක එල්ලයක් ඔස්සේ නිවන කරා අරගෙන යන්න පුළුවන්. එතකොට මේ සුතම අනුග්‍රහිතේ යටතේ තමයි අපි දැන් මේ ධර්ම දේශනාවක් පවත්වලා මේ පින්දුට භාවනාව හා සම්බන්ධයෙන් යම් කරුණු ටිකක් කියලා දීලා එතකොට භාවනාව කරගෙන යන ක්‍රමය තවදුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මාතෘකා වශයෙන් තබාගත්තේ පින්වත්නි සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ මිත්ත සූත්‍රය කියලා සූත්‍රයක එන පාඨයක්, ධර්ම පාඨයක්. බුදුරජාණන් වහන්සේ බොහොම භික්ෂුන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන්, භික්ෂුන් වහන්සේලාගේ ඥාතීන් මිත්‍රාදීන් කෙරෙහි අනුකම්පාවෙන් කරපු දේශනාවක් මේක. මිත්ත සූත්‍රය කියන නමින්ම තේරෙනවා මේක මේ මිත්‍රයින් හා සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ කියනවා යේ භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතබ්බං මඤ්ඤෙයුං මිත්තාව අමච්චාව ඥාතීව සාලෝහිතාව තේවෝ භික්ඛවේ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපේ තබ්බා නිවේසේ තබ්බා පතිත්ථාපේ තබ්බාති. මේකේ සරල තේරුම අරගත්තොත් මේකෙදි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි, ඔබලා යම්සි කෙනෙකුට අනුකම්පා කරනවා නම්, යම්සි කෙනෙක් තමන්ගේ වචනය අහයි කියලා විශ්වාස කරනවා නම්, ඒ වගේම තමන්ට මිත්‍ර වූ කෙනෙක් ඉන්නවා නම්, තමන්ට යහළු වූ කෙනෙක් ඉන්නවා නම්, තමන්ට ඥාති වූ කෙනෙක් ඉන්නවා නම්, තමන්ට සහලේ නෑ වූ කෙනෙක් ඉන්නවා නම්, අන්න ඒ අයට මහණෙනි මේ සතර සතිපට්ඨානය කියලා දෙන්න. ඒ අයව මේ සතර සතිපට්ඨානයේ සමාදම් කරවන්න. මේ සතර සතිපට්ඨානය ඒ අයට වාසය කිරීම සඳහා පෙන්වලා දෙන්න. මේ සතර සතිපට්ඨානය තුල පිහිටවන්න කියන එක තමයි සරල තේරුම වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට කියන ප්‍රකාශය. මේ භික්ෂූන් වහන්සේලාගේ යම්සි කෙනෙක් ඉන්නවා නම් ඥාතීන්, මිත්‍රාදීන්, යහළුවන් තමන්ගේ වචනය පිළිගනී කියලා කියන, තමන්ගේ වචනය අහන යම්සි කෙනෙක් ඉන්නවා නම්, යම්සි කෙනෙකුට තමන්ගේ අනුකම්පාව හිමි වෙනවා නම්, අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අන්න ඒ පිරිසට මේ සතර සතිපට්ඨානය කියලා දෙන්න. ඒ පිරිසත් මේ සතර සතිපට්ඨානය සමාදන් කරවන්න. මේ සතර ප්‍රතිපට්ඨානේ ඒ අයවත් පිහිටවන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. එතකොට එක්තරා අන්දමකින් අපි මේ පින්වතුන්ට මේ භවනා ක්‍රමයක් උගන්වන එක, සතර සතිපට්ඨානේ කියලා දෙන එක, එහි පිහිටවන එක ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට කරන්න කියපු ප්‍රකාශයක් අනුයාම. ඒ නිසා අපිත් මේ පින්වතුන්ට අනුග්‍රහ කිරීමක් වශයෙන් අපේ වචනයට කන්දේ කියලා හිතලා අනුකම්පාවෙන් තමයි මේ දේ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනත් දෙයක් කියලා දෙන්න කියන්නේ නැතුව සතර සතිපට්ඨානයේම මේ තමන්ගේ වචනය අහන අයව පිහිටවන්න කියලා අන්න උනන්දු කරවල තියෙනවා. ඒ වගේමයි පින්වත්නි, අලුතෙන් මහාන වෙච්ච කෙනෙකුට කියලා දෙන්න කියන්නේත් මේ සතර සතිපට්ඨානයමයි. මොකද සතර සතිපට්ඨානයමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ඒකායන මාර්ගයේ වශයෙන්. මේ කෙලෙස් තැවිලි අයින් කරන, කෙලෙස් දුරු කරන, යම්කිසි හිතේ දෝමනස්සයක් දුකක් තියෙනවා නම් ඒක අයින් කළා දාන, චිත්ත පාරිශුද්ධිය ඇති කරන ඒකායන මාර්ගයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතර සතිපට්ඨානයයි. එතකොට සතර සතිපට්ඨානයේ පිහිටීම, සතර සතිපට්ඨානයේ වැඩිම අපේ මුතුන් මිත්තන්ගේ අතින් බොහොම ඉහළට සිද්ධ වෙලා තියෙනවා. අවාසනාවකට ඉතින් අපිට වර්තමාන කාලයේදී ඊළඟට ඔය විවිධාකාර සතුරු කලදර නිසා අපේ අතින් මේ අපිට උරුම වෙලා තිබිච්ච භවනා ක්‍රම ක්‍රමක්‍රමයෙන් අපෙන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. නමුත් මෑත කාලයේ නැවතත් ඔය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ, ඊළඟට මහාසී සයාඩෝ ස්වාමීන් වහන්සේ, සයාඩෝ වූ පඬිත ස්වාමීන් වහන්සේ, ඔය වගේ ප්‍රධාන ගුරු ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන නැවතත් මේ භවනා ක්‍රම අපි අතරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, වර්තමාන කාලේ අපි බොහොම වාසනාවන්ත යුගයක පසු වෙනවායි කියන්න පුළුවන්. මොකද අතීතයේදී වගේ මේ භවනාවෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැයි කියන අවධියක නෙමෙයි අපි ඉන්නේ. මේ භවනාව වැඩුවොත් අන්න අතීතයේ වගේම අදටත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන විශ්වාසය, ඒ හැකි සංඥාව තියෙන යුගයක අපි අද ඉපදලා ඉන්නවා. ඒ නිසා අපිත් පුළුවන් හැටියට අනිත් කටයුතු වලින් මදක් හෝ විවේක අරගෙන මේ සතර සතිපට්ඨානය පුහුණු කිරීම අපේ ජීවිතවලට කරගන්න ලොකුම ප්‍රයෝජනයක් වෙනවා. මොකද අපි විවිධාකාර අනිත් කටයුතු වලට නිරත වුණත්, ඒවෙන් ලබා විවිධාකාර ලාභ ප්‍රයෝජන ලබා ගත්තත්, මරණ මොහොතේදී ඔය කිසිම දෙයක් අරගෙන යන්න අපිට හම් වෙන්නේ නැහැ. නමුත් අපි අපේ හිත වඩා ගත්තා නම්, අපේ හිතේ තියෙන කෙලෙස් හඳුනගෙන ඒවට යම් යම් අන්දමින් ප්‍රතිකර්ම කරගත්තා නම්, අන්න පින්වත්නි, අපිට ඒ කෙලෙස් බහුලව මිය යනව වෙනුවට හදාගත්ත සිතකින්, තනාගත්ත සිතකින්, වඩාගත්ත සිතකින් මිය යාමේ හැකියාව ලැබෙනවා. ඊළඟට අපි දැන් මේ සතර සතිපට්ඨානයේ මේ පින්වතුන් අහලා ඇති සතර සතිපට්ඨානය කියන නමින්ම තේරෙනවා සතිපට්ඨාන හතරක්. එහෙම නැත්නම් හිත පිහිටුවන ස්ථාන තැන් හතරක් වශයෙන් හඳුන්ලා දෙන්න පුළුවන්. මුලින්ම එතකොට කයේ හිත පිහිටවනවා. ඊළඟට වේදනාවේ හිත පිහිටවනවා. ඊළඟට හිතේම පිහිටවනවා. මේ සිහිය පිහිටවනවා. ඊළඟට හිතේ මතුවෙන විවිධාකාර ධර්මතාවයන් ධර්ම ස්වභාවයන් හිත පිහිටවනවා. සතිය පිහිටවනවා. එතකොට මේකත් එකපාරටම අපිට ඉහළම කොටසට යන්න බෑ. මේකේ ක්‍රමානුකූලව යා යුතු ගමනක් තියෙනවා. දැන් මේ පින්තුන් දන්නවා අපි පීනන්න පුරුදු වෙනවා නම් අපිට එකපාරටම ගිහිලා මුහුදට පයින්න බෑ. මොකද මුහුද ගැඹුරුයි, අපිට විවිධාකාර බාධක සහිතයි. ඉතින් අපිට එකපාරටම පීනන්න පුරුදු වෙන්න කියලා මුහුදට යන්න බෑ. ඉතින් ඒ වෙනුවට බොහොම ආරක්ෂිත සරලව තේරුම් ගන්න පුළුවන් හරියක ඉඳලා තමයි අපි පීනන්න මුලින්ම පුරුදු වෙන්නේ. අන්න ඒ වගේ මේ සතර සතිපට්ඨානයේ මුලින්ම අපි කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්නෙ. මොකද කායානුපස්සනාව අපිට බොහොම සමීපයි. මේ කය කියන එක බොහොම සමීපයි. දැන් මේ පින්තුන් දන්නවා මේ කයත් හිතත් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. දැන් හිතලා බලන්න අපි කොයි අවස්ථාවක හරි අපිට හොඳටම කේන්ති ගියොත් එහෙම අපේ මූණ රතු වෙලා, එහෙමත මූණ කළු වෙලා, මේ ඇඟ නිකන් හොඳටම හෘද ස්පන්දනය වැඩි වෙලා, මූණ රෞද්‍ර වෙලා, මේ විදිහට අර හිතේ ඇති වෙච්ච ඒ කේන්ති ස්වභාවය, ක්‍රෝධ සහගත ස්වභාවය නිසා අපේ මේ කායික ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේමයි අපි හිතමු බොහොම අපිට ප්‍රණීත අපි කන්න කැමති ආහාරයක් එහෙම දැක්කොත් බොහොම හොඳ සුවඳක් ඒකෙන් විහිදෙනවා නම් අන්න ඒ ආහාරය ළඟට යනකොටම ඔන්න අපේ දිවට කෙල උනනවා. ඉතින් අර අපේ ඒ සංවේදනාවන් අනුව හිතේ හටගෙන තියෙන අපේ චිත්ත ස්වභාවයන් අනුව අපිට තේරෙනවා මේ කයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. ඒ වගේමයි පින්වත්නි කයෙත් යම් යම් වෙනස් වීම් සිද්ධ වුණොත් ඒක සිතටත් බලපානවා. දැන් උදාහරණයක් විදිහට යම්සි කෙනෙක් බොහොම හොඳින් සකස් වෙලා ලිහිච්ච ස්වරූපයෙන් සැපවත්ව වාඩි වුණා නම් ඒ සුවපත් ස්වභාවය කයේ තියෙන සුවපත් ස්වභාවයේ ඉක්මවලා ඊටත් එහාට ගිහිල්ලා සිත දක්වා පැතිරෙනවා. ඒකයි අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට බොහොම සංසුන් ඉරියව්වක බොහොම තැම්පත් වෙලා ලිහිච්ච ස්වරූපයෙන් කයට හොඳ සැපක් සුවයක් දැනෙන ආකාරයෙන් වාඩි වෙන්න කියලා මුලින්ම කියන්නේ. අන්න ඒ සුවය එළදෙන විදිහට එළඹෙන විදිහට වාඩි වුණා නම් අන්න ඒ කයට දැනෙන සුවය සිත දක්වා පැතිරලා යනවා. එතකොට මේ කයට දැනෙන දේවල් එතකොට සිතටත් බලපෑමක් ඇති කරනවා. ඒ වගේමයි අපි හිතමු යම් අවස්ථාවක පරිසරයෙන් විවිධාකාර බලපෑම් මෙල්ල වෙනවා. එතකොට පරිසරයේ තියෙනවා දැන් හීත උෂ්ණ ගති තියෙනවා, ඊළඟට උණුසුම් සිසිල් ගති තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ පරිසරයේ තියෙනවා විවිධාකාර ඍතු විපර්යාසය. මේ ඍතු විපර්යාසයන් අනුවත් අපේ කය වෙනස් වෙනවා. ඒ වගේමයි අපේ කය අපි කොයිතරම් අකමැති වුණත් අපිට නොදැනෙන්න බොහොම ඉක්මනින් අපිව බොහොම එහා වයසකට අරගෙන යනවා. ඉතින් අපි අද තරුණයි කියලා හිතාගෙන ඉන්නවා. තවත් අවුරුදු කීපයක් ගියාට පස්සේ තේරෙනවා අපි දැන් මහලු වෙලා කියලා. එහෙම නැත්නම් මැදුම් වියට පාතබලා කියලා. ඊටත් එහාට ගිහිල්ලා ඔන්න මහලු වෙලයි කියලා තේරෙනවා. ඉතින් අපි කොයිතරම් උත්සාහවත් වුණත් මේ කය එයාට උවමනා ගමන යනවා. ඉතින් මේ විදිහට මේ කයට මානසික පැත්තෙන් යම් බලපෑමක් එල්ල වෙනවා. ඊට අමතරව මේ බාහිර තියෙන ඍතු විපර්යාස පැත්තෙන් මේ බාහිර පරිසරයේ පැත්තෙනුත් බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට මේ අපි මගේයි මගේයි කියාගෙන තියෙන කය මේ වගේ මේ මානසික පැත්තෙන් එන බලපෑම් නිසාත් බාහිරව පරිසරයෙන් ලැබෙන බලපෑම් නිසාත් විවිධාකාර වෙනස්කම් වලට පාත්‍ර වෙනවා. ඉතින් මේ කය සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම සිහිය පිහිටුවන්න කියලා කියන්නේ. දැන් මේ පින්තුන් අහලා ඇති බුද්ධ දේශනාවත් එක්ක මේක ගලප ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ එතකොට මේ කය සම්බන්ධ කරෙන්න දේශනා කරන කොටස කියනවා අපි කායානුපස්සනාව කියලා. කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනා කොටස ආරම්භ කරනවා. එතකොට මේ කයෙහි කය අනුව බලමින් ජීවත් වෙනවා කියලා, හැසිරෙනවා කියලා, වාසය කරනවා කියලා තමයි උපදෙස් දෙන්නේ. කොහොමද අපි මේ කයෙහි කය අනුව බලන්නේ? ඒකත් පොඩ්ඩක් විස්තර කර ගැනීම වටිනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ මම තමයි කය කියන්නේ කියලා. දැන් මේ මම තමයි ශරීරය. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපි හිතමු දැන් මම කියනවා මම මීතරිගල ඉඳලා මේ විජිතපුරේට ආවා. එහෙම ප්‍රකාශ කරද්දී බොහෝ සෙයින් හැඟෙන්නේ මේ කය මීතරිගල ප්‍රදේශයේ ඉඳලා දැන් ඔන්න වාහනයක පටවගෙන දැන් ඔන්න මේ විජිතපුර ප්‍රදේශයට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි කියනවා මේ මම විජිතපුරේට ආවා කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ කය තමයි අපි එතන ඉඳන් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිතත් අරගෙන එන්න පුළුවන්. නමුත් කය මෙතන තිබුණාට අපිට වෙන වෙන විවිධාකාර දේවල් හිතමින් හිත වෙන තැනක තියන්නත් පුළුවන්. නමුත් ඔන්න කය දැන් මෙතන තැම්පත් කරලා තියෙනවා. ඔන්න මේ දුඩු ගැමුණු සේනාසනේ ඔන්න කය තැම්පත් කරලා තියෙනවා. නමුත් අපි කියන්නේ මේ මම දැන් විජිතපුරේ ඉන්නවා කියලා තමයි අපි කියන්නේ. ඊළඟට අපි කියනවා මට ඔළුව කැක්කුමයි, මට බඩේ අමාරුවක් තියෙනවා, මම වයසයි, ඔය විදිහට අපි කියනවා. ඉතින් මේ හැම දෙයකින්ම මේ කයේ ස්වභාවය තමයි අපි මම කරගෙන තියෙන්නේ. දැන් මම වයසයි කියලා කියන්නේ හිත වයසට ගිහිලා කියන එක නෙමෙයි. මේ කය වයසට ගිහිල්ලා. හිතට ඕන තරම් මේ විවිධාකාර අරමුණු අරගන්න පුළුවන්. නමුත් කය වයසට ගිහිලා තියෙනවා. කය අවුරුදු 70 80 දැන් වෙලා තියෙනවා. අන්න අපි කියනවා මම දැන් වයසට ගිහිල්ලා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම කය වයසටයි ගිහිලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපිට තේරුම් යනවා මේ කය මම කරගෙන, එහෙම නැත්නම් කය මගේ කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. දැන් මේ භාවනා ක්‍රමයක් හරහා බුදුචරණ වහන්සේ අපිට මාර්ගයක් පෙන්වලා දෙනවා. මේ මගේ කරගත්ත කය, මම කරගත්ත කය කොහොමද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ? මේ කය කයක් හැටියට දකින්නේ කොහොමද කියන එක තමයි අපිට කියලා දෙන්නේ. එතකොට මේක අපිට විවිධාකාර සූත්‍ර මාර්ගයෙන්, එහෙම නැත්නම් විවිධාකාර විද්‍යාත්මක උපකරණ මාර්ගයෙන්, නවීන විද්‍යාත්මක හෙලිකිරීම මාර්ගයෙන් අපිට ඉතින් මේක කියලා දෙන්න පුළුවන්. මේ කය කියන්නේ මම නෙමෙයි කියලා. ඒක හැබැයි පින්වත්නි මේ සුතමේ ඥානයක් විතරයි. ඒක මේ අහලා දැනගත්ත පොතේ දැනුමක් විතරයි. ඒක ඉතින් ටික කාලයක් තිබිලා අපිට අමතක වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට මේ දෙන්න හදන අවබෝධය ඊට වඩා බොහොම ගැඹුරු අවබෝධයක්. ඊට වඩා බොහොම ගැඹිර අවබෝධයක්. ඒක මේ පොතෙන් හදන ලැබෙන අවබෝධය වගේ එකක් නෙමෙයි. පොතේ දැනුමත් අවශ්‍යයි. ඒක අපි කියන සුතමේ ඥානය කියලා. ඒ පොතේ දැනුමත්, එහෙම නැත්නම් ධර්ම ශ්‍රවණය කළා අපි ලබා ගන්න ඒ අහලා ලබා ගන්න දැනුමත් අවශ්‍යයි. එතකොට තමයි අපිට මේ මාර්ගයේ හරි, මේ මාර්ගයේ නිවැරදි, මේක මමත් අනුගමනය කරන්න ඕන කියලා නම් අපිට හිතෙන්නේ අර ඒ විදිහට අපිට ලැබෙන දැනුමක් මුල් කරගෙන. අපි ඒ දැනුම මුල් කරගෙන ඊළඟට අපිම හිතලා බලනවා. මේක ඇත්තද? මේක අනිත් කරුණු එක ගලපලා බලනවා. ඉතින් මේ විදිහට අපි චින්තාමය ඥානයක් කියලා අපි කියනවා. අපිම හිතලා තර්කයට හසු කළා, විවිධ පැතිවලින් කල්පනා කළා, අපි හිතලා බලනවා. අන්න ඒක දෙවනි අධීර වෙනවා. ඒ කියන්නේ අපි අහලා දැනගත්ත දේ තවදුරටත් නුවණින් කල්පනා කළා, විමසලා බලලා, යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා අපි තවදුරටත් අපේ හිතේ තහවුරු කරගන්නවා. අන්න ඒකට අපි කියනවා චින්තාමය ඥානය කියලා. හැබැයි පින්වත්නි, අපි ওই දෙකම අභිබවා ගිහිල්ලා ඔය දෙකට වඩා බොහොම ශ්‍රේෂ්ඨ මට්ටමක් තමයි මේ භාවනාමය ඥානය කියලා කියන්නේ. ඒ මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය පෙන්වලා දීලා තියෙන්නේ. ඒක පොතේ දැනුමත්, චින්තාමය මේ සිතලගත දැනුමත් ඉක්මවා යනවා. ඊට අභිබවා යනවා. ඊටත් වඩා බොහොම උත්තරීතර මට්ටමකට අපේ හිත අරගෙන එනවා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ කායානුපස්සනා කොටස අපිට සරල මට්ටමකින් පටන් ගන්න හිතලා බැලුවොත් කායානුපස්සනා කොටසේ එනවා ඉරියාපත පබ්බේ කියලා. ඉරියාපත පබ්බේ කියන්නේ අපි මේ ඉන්න ඉරියව්ව පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න අපි දැන් ගමනක් යනවා. ගමනක් යනකොට අපේ ශරීරයේ තියෙන ඇවිදින ඉරියව්වේ, කය ඇවිදින ඉරියව්වේ තිබුණට අපේ හිත තියෙන්නේ වෙන ලෝකෙක. අපි යන ගමන ගැන එක්ක හිතනවා, අපි වෙන කෙනෙක්ව හම්බෙන්න යනවා නම් ඒ හම්බෙන්න යන කෙනා ගැන හිතනවා. එහෙම නැත්නම් අපි මොකක් හරි කාර්යයකට යන්නේ, ඒ කාර්යය මේ යන ගමන නිසා ඉෂ්ට සිද්ධ වෙයිද කියලා හිතනවා. එහෙම නැත්නම් යහළු මිත්‍රයෙක් මගදී හම්බුනොත් ඒගොල්ලෝ එක්ක අල්ලාප සල්ලාපේ යෙදෙනවා. නැත්නම් කරන්න අතපසු වෙච්ච කටයුත්තක් ගැන හිතමින් යනවා. ඉතින් මේ විදිහට කය ඇවිදිමින් තිබුණත් කය සක්මන් කරමින් තිබුණත් හිත තියෙන්නේ වෙනත් බාහිර ලෝකයක වෙනත් වෙනත් අරමුණවල. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කය දැන් වර්තමානයේ ඇවිදිනවා නම් ඒ සමානව ඒ සමගාමීව ඊට සමාන්තරව හිතත් මේ ඇවිදින ඉරියව්වේ පවත්වන්න. මේහා සමානව බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොටත් ඉතින් අපි කය ඉඳවල තිබුණට අපේ හිත විවිධාකාර දේවල් කල්පනා කරනවා. හිත කරන්න තියෙන දේවල් කල්පනා කරනවා, gedara gihilla කරන දේවල් කල්පනා කරනවා, අතීතේ වෙච්ච දේවල් කල්පනා කරනවා. ඉතින් මේ අන්දමින් කය ඉඳගෙන තියෙනවා, ඉඳවල තියෙනවා. නමුත් හිත විවිධාකාර අරමුණු ඔස්සේ යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කය ඉඳවල තියෙනවනම් අන්න තමන් ඉඳගෙන ඉන්නවා කියන සිහිය පිහිටවන්න. තිතෝවා තිතෝම් හීති පජානාති. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. ගච්ඡාමීති පජානාති. යනකොට යන බව දැනගන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නා බව දැනගන්න. ඊළඟට එතනින් නතර වෙන්නේ ඊළඟට හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්න බව දැනගන්න. ඊළඟට සයනේක වැතිරලා ඉන්නවා. නිදා ගන්න ඉරියව්වෙන් ඉන්නවා. අන්න එතකොටත් ඒ සතපෙන ඉරියව්වෙන් ඉන්නා බව දැනගන්නවා. මේ අන්දමට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ප්‍රධාන ඉරියව් හතර. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, සතපෙන ඉරියව්ව. මේ ඉරියව් හතරේ යම් අවස්ථාවක ශරීරයේ තියෙනවා නම් වෙන වෙන අරමුණු වල හිත යොදන්නේ නැතුව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්නවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක එච්චර ගැඹුරු දෙයක් නෙමෙයි නේද? මේක හරි සරලයි නේද? එහෙම කියලා අපිට හිතෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන භාවනා ක්‍රමය හරිම සරලයි. හරිම ඍජුයි. මේක අනවශ්‍ය විස්තර වලින් සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. හැබැයි මේ මාර්ගය වඩන්න ගියාම තමයි මේකට මේ සරල බවට අපේ හිත ගන්න කොයිතරම් අමාරුද කියලා තේරෙන්නේ. අපිට බාහිරින් හිතලා බලනකොට තේරුණාට මේක සරලයි කියලා අපි ප්‍රායෝගිකව මේක කරන්න ගත්තාම මේ ක්‍රමය අත්හදා බලන්න ගත්තාම අපිට තේරෙනවා අපි කොයිතරම් උත්සාහ ගත්තත් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න හරි අමාරුයි. මොකද හිත වෙන වෙන දේවල් තමයි හිත හිත ඉන්නේ. එක්කෝ අතීතයට දුවනවා, එක්කෝ අනාගතයට දුවනවා. අපේ කය ඉඳවල තියෙනකොට ඉඳවල තියෙන ඉරියව්වේ හිත පවත්වන්න අමාරුයි. ඒ වෙනුවට හිත වෙනත් අරමුණවල දුවනවා. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්න අමාරුයි. මොකද හිත යන්නේම වෙනත් අරමුණවල. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සරල භාවනා ක්‍රමය කොයිතරම් සරල වුණත් අපේ හිත හිතේ තියෙන සංකීර්ණ බව නිසාම අපේ හිතේ තියෙන මේ අරමුණු බහුලත්වය නිසාම මේ වර්තමාන මොහොතට මේ සරල බවට ගන්න හරි අමාරුයි. ඒක ගන්න අපි බොහොම උත්සාහවත්ව අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබස්නා වීරයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉරියව් හතරෙන් නතර නොවි බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා යථා යථාව පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. ඒ කියන්නේ යම් යම් ආකාරයකින් මේ කය පවතිනවා නම් අන්න ඒ ඒ ආකාරයෙන් හිත පවත්වන්න. ඒ කියන්නේ අපි ඊට වඩා ප්‍රධාන ඉරියව් හතරට වඩා යම් අනු ඉරියව් වල කය පවතිනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ ඉරියව්වේ කය පවතින බව දැනගන්න. පජානාති කියන කෙනෙක් දැනගන්න. එතකොට මෙතන අවශ්‍ය නම් කෙනෙකුට මුලදී හිත වෙනත් බාහිර අරමුණු වල දුවනවා වැඩි නම් අපිට පුංචි මානසිකාරයක් යොදා ගන්න පුළුවන්. හිත පවත්වන්න මේ වර්තමානෙට ගන්න. උදාහරණයක් විදිහට දැන් ඉඳගෙන ඉන්නවා නම් තමන් භවනා කරන ඉරියව්වේ දැන් වාඩිලා නම් ඉන්නේ. එතකොට ඉන්නවා ඉන්නවා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නවා කියලා ඕනම් මානසිකාරයක් අපිට කරන්න පුළුවන්. ඇවිදිනවා නම් ඕන ඇවිදිනවා කියලා මානසිකාරයක යෙදෙන්න පුළුවන්. මොකද එතකොට අපි මේ කයෙන් කරන වැඩෙත් එක්ක අපේ මේ හිත ගානට සමාන්තරව දුවන ගතිය සමාන්තරව පවත්වන ගතිය තවදුරටත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. ඒ හරහා අපිට අර වෙන බාහිර අරමුණු වලට දුවන ගතිය අඩු කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි දැන් මේ පින්වතුන්ට තේරෙනවා මේ ඉරියාපත පබ්බය එහෙම නැත්නම් මේ ඉරියව්ව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී පෙන්ලා දෙන කොටස ඉතාම සරලයි. මේ සරල බව හරහාම තමයි අපිට ලොකු ගැඹුරකට අපි මේ භාවනාව අරගෙන යන්නේ. එහෙම නැත්නම් අපි මේකට හුඟක් විස්තර දාගත්තොත් මේක සංකීර්ණ කරගත්තොත් මනස වෙන වෙන අරමුණු වලට යන ස්වභාවය මදකට නතර වුණත් එහෙම නැත්නම් වෙන ධර්මයේ පැත්තකට යොමු වුණත් අර බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන විතර්ක සංසිඳිච්ච ස්වභාවය අරමුණු සංසිඳිච්ච ස්වභාවය තැම්පත් ස්වභාවය විවේක ස්වභාවය මනසට අත්දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ භාවනා ක්‍රම ඉතාම සරල මට්ටමක පවත්වා ගැනීම සරල ඍජු මාර්ග විදියට පවත්වා ගැනීම අතිශය වැදගත් වෙනවා. ඊළඟට මේ පිංගුතුන් බහුලව කරන තවත් භාවනාවක් වශයෙන් ආනාපාන සති භාවනාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකත් ආනාපාන පබ්බේ වශයෙන් කායානුපස්සනා කොටසෙම එනවා. එතකොට ආනාපාන සතිය විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා අපි මේ ආනාපාන සතිය වැඩිම සඳහා පැවැත්විය යුතු ඉරියව මොකද්ද කියලා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පූර්ව හැඳින්වීමක් කරනවා. මේ ආනාපාන සතියේ යෙදෙන්න නම් මේ කය ඍජුව තියාගන්න. ඒ කියන්නේ කොන්ද හොඳට කෙලින් ඍජුව තියාගැනීම අවශ්‍ය වෙනවා. ඕන්ට වඩා වක් වෙච්ච විදිහට ඇලි මේ පැත්තකට ඇලවෙච්ච විදිහකට කය පැවැත්තුනොත් කය පැවතුනොත් අපිට මේ ආනාපාන සති භාවනාව කරන්න අපහසුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම මතක් කරනවා මේ කය හොඳින් ඍජුව තබා ගන්න. ඊළඟට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මේ තමාගේ ඉදිරියේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නාසිකාග්‍රයේ ඉදිරියේ අපිට මේ සතිය එහෙම නැත්නම් එළඹ සිටි සිහිය පිහිටුවන්න කියලාත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට දැන් අපේ හිත මං කලින් මතක් කළා වගේ එතකොට සාමාන්‍යයෙන් විවිධාකාර අරමුණු ඔස්සේ දුවදුව තමයි තියෙන්නේ. දැන් අපි මේ කය භාවිතා කරනවා ඒ හිත පවත්වන්න හරියන්නේ නැංගුරමක් වගේ. එහෙම නැත්නම් හිත පවත්වන්න හිත නවත්තලා තියන්න තොටුපලක් වගේ දැන් මේ කය භාවිතා කරනවා. එතකොට දැන් ඉරියාපතපබ්බේදී ඉරියව් හතර භාවිතා කරනවා හිත පවත්වන්න එහෙම නැත්නම් හිත නවත්තලා තියන්න තොටුපලක් වගේ. දැන් මේ ආනාපාන සතියේදී හිත පවත්වන්න හිත නවත්තලා තියන්න සතිය පිහිටවන්න එතකොට මේ ආස්වාස ප්‍රස්වාසය මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපි තොටුපලක් විදිහට භාවිතා කරනවා උපකරණයක් විදිහට භාවිතා කරනවා. ආනාපාන සතිය විස්තර කරන්න පළමුවෙන් තව වචනයක් කියනවා නම් දැන් මෑත කාලයේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ බුරුම ජාතික මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතියට සමගාමීව උන්වහන්සේ මේ උදරයේ සිදුවෙන පිම්බීම හැකිලීමත් මේ කායානුපස්සනා කොටසම විස්තර කිරීමක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට මේ ආනාපාන සතිය යනවා වගේම ආනාපාන සතිය වඩනවා වගේම මේ පිම්බීම හැකිලීම භාවනා ක්‍රමයත් දැන් වර්තමානයේ බොහොම ප්‍රචලිත විපස්සනා භාවනා ක්‍රමයක් වශයෙන් භාවිතා වෙනවා. දැන් කෙසේ නමුත් අපි මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයේද අපිට සුදුසු වෙන්නේ අපිට ගෝචර වෙන්නේ මොන ක්‍රමයේද කියන එක අපිටම තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒක තේරුම් ගන්න එක ඒ තරම් අමාරු කාර්යයක් නෙමෙයි. දැන් අපි ඉස්සෙල්ලම හොඳට පහසුවෙන් වාඩි වෙලා ඇඟ ලිහිච්ච ස්වරූපයෙන් තියාගෙන අතීතයට හිත දුවන්න දෙන්නෙත් නැතුව අනාගතයට හිත දුවන්න දෙන්නෙත් නැතුව අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තුලට අපේ හිත ගන්නවා. ඒ කියන්නේ දැන් කලින් අර ඉරියාපත කොටසේ මම විස්තර කරා වගේ දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තමන් ඉන්නේ හිටගෙනත් නෙමෙයිය ඇවිදිමිනුත් නෙමෙයිය සැතපෙලත් නෙමෙයිය තමයි මේ දැන් වර්තමානයේ ඉන්නේ ඉඳගෙන අය කියලා අර ඉඳගෙන ඉන්න ඉරියව්වට අපේ මේ සිහිය එකතු කර ගන්නවා. සිහියෙන් ඉඳගෙන ඉන්නවා. මේ විදිහට පින්වත්ටි අපේ සිහිය අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ පිහිටුවානම් අන්න ඒ අවස්ථාවේදී අපිට හොඳට මේ කයේ තියෙන විවිධාකාර සංවේදනාවන් දැනෙන්න පටන් ගන්නවා. කයෙහි සිදුවෙන විවිධාකාර සෙලවීම්, කයට දැනෙන දේවල් බොහොම හොඳින් දැනගැනීමේ හැකියාව ඒ අවස්ථාව අපිට ලැබෙනවා. මොකද මේ කයේ විවිධාකාර දේවල් සිද්ධ වුණත් අපේ හිත ඒවා ඔස්සේ නෙමෙයි තියෙන්නේ. අපේ හිත නිතරම කයෙන් ඈත් වෙලායි තියෙන්නේ. දැන් අපි මේ භාවනාව හරහා ඒ ඈත් වෙච්ච හිත නැවතත් මේ කයටම ගත්තා. කයටම අරගෙන දැන් බලනවා, දැන් Tamanට හොඳට ප්‍රකට වෙන්නේ මොකද්ද? Tamanට හොඳට පැහැදිලි වෙන්නේ මොකද්ද? ඉතින් කෙනෙක් මේ විදිහට කය පිළිබඳව සැලකිලිමින් බලාගෙන ඉන්නකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ හුස්ම රැල්ලට හිත යනවා. එහෙම නැත්නම් Taman හුස්ම ගන්න බව Tamanට තේරෙනවා. Taman හුස්ම ගන්නවා කියලා අපි මේ වචනය ව්‍යවහාර කරත් පාවිච්චි කළත් ඇත්තට මේ කය හුස්ම ගන්නවා. ඉතින් මේ හුස්ම ගැනීමට මගේ සම්බන්ධයක් නැහැ. දැන් මේ පිංගුතුන් දන්නවා අපි නිදාගත්තාම ඉතින් ඒත් කය හුස්ම ගන්නවා. අනිත් දවසේ උදේ හැරලා බලනකොට මේ ඒ හුස්ම ගනිමින් තමයි මේ කය තිබිලා තියෙන්නේ. මොකද මේ වාතයෙන් තොරව මේ කයට පවතින්න බෑ. එතකොට මේ අපි දැනුවත් වුණත් අපි දැනුවත් නොවුණත් මේ කය හුස්ම ගන්නවා. එතකොට මේ හුස්ම ගැනීමේ ආස්වාස ප්‍රස්වාස මේ ක්‍රියාවලිය අපේ මෙදිහත් වීමකින් තොරව ස්වාභාවිකවම සිද්ධ වෙන දෙයක්. එතකොට පින්වත්නි දැන් කෙනෙකුට මේ විදිහට මේ කය හුස්ම ගනිමින් හුස්ම පිට කරමින් පවතින බව වැටහෙන්න පුළුවන්. අර වගේ තමන්ගේ ඉරියව්වට හිත යොදාගෙන ඉන්නකොට මේ කය හුස්ම ගන්නවා, ඔන්න ඊළඟට හුස්ම පිට කරනවා, ඔන්න නැවතත් හුස්ම ගන්නවා, ඔන්න නැවතත් හුස්ම පිට කරනවා. මේ විදිහට තමන්ට වැටහෙන්න පුළුවන් මේ කයේ ක්‍රියාවලිය. තවත් කෙනෙකුට අපි හිතමු මේ හුස්මට නෙමෙයි හිත ගියේ, මේ උදරයේ තියෙනවා මේ වගේම ඊට අනුරූපව සිද්ධ වෙන වෙනස් වීමක්. මේ හුස්ම ගන්නවත් එක්ක උදරය පිම්බෙනවා, ඉස්සරහට නෙරාගෙන එනවා. ඊළඟට හුස්ම පිට කරනවත් එක්ක මේ උදරය හැකිලෙනවා. ඉතින් මේක මේ මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි. දැන් කයට හිත යොදාගෙන ඉන්නකොට තමන්ට එතකොට තේරෙනවා මේ හුස්ම ගන්නවත් එක්ක උදරය පිම්බෙනවා, හුස්ම පිට කරනවත් එක්ක උදරය හැකිලෙනවා. ඉතින් මේ දෙකෙන් එකක් අපිට මූල කර්මස්ථානයක් වශයෙන්, එහෙම නැත්නම් අපේ මේ හිත පවත්වන්න කායානුපස්සනාවේදී මූල කර්මස්ථානයක් වශයෙන් අපිට යොදා ගන්න පුළුවන්. දැන් අපි හිතමු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපේ මූල කර්මස්ථානයේ වශයෙන් අපි තෝරගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නලා දෙනවා මේ කොහොමද මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා මේ කායානුපස්සනාව වඩන්නේ. එතකොට මුලින්ම හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්නවා. හුස්ම පිට කරනකොට පිට කරන බව දැනගන්නවා. ඉතින් එකාතකින් මේ මෙතෙන්දිත් මතක් කරන්න අවශ්‍යයි මේකත් මේ හුඟක් අමාරු දෙයක් නෙමෙයි. බොහොම සරල ඍජු ක්‍රමයක් තියෙන්නේ. හැබැයි පින්වත්නි මේක ගැන දැනුවත් වෙන්න ගිහාම මේ කාර්ය ප්‍රායෝගිකව කරන්න ගිහාම තමයි Tamanට තේරෙන්නේ මේ සරල දේහි කොයිතරම් හිත පවත්වන්න අමාරුයිද කියලා. මේ සරල බව නිසාමයි අපේ හිත ඒකට අකමැති. අපේ හිත හරි කැමති විවිධාකාර සංකීර්ණ දේවල් ඔස්සේ දුවදුව ඉන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සරල බවට හිත ගන්න. අර විවිධාකාර දේවල් කල්පනා කර කර ඉන්න මනස ඒ කල්පනා ලෝකයෙන් මුදවගෙන මේ වර්තමානයේ සිද්ධ වෙන සරල සංසිද්ධියක පිහිටුවීම තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මාර්ගය. එතකොට මුලින්ම මේ විදිහට තමන්ට ඒ තරම් වැටහීමක් නැත්තම් හුස්ම ගැනීම පිටකිරීම සම්බන්ධයෙන් ඒක ගැන වැටහීමක් තිබුණත් හුස්ම රැල්ලක් බලනවත් එක්කම හිත පිට යනවා නම් අන්න අපිට මෙතෙන්දිත් අර මානසිකාර ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම ගන්නකොට ඔන්න ගන්නවා කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට කරනකොට පිට කරනවා කියලා මෙනෙහි කරනවා. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියලා අපිට අර කය සිද්ධ කරන ක්‍රියාවලිය මනසින් තවදුරටත් තහවුරු කරන්න පුළුවන්. ඒ තහවුරු කිරීම තමයි මේ මානසිකාර ක්‍රමයක් හරහා කරන්නේ. දැන් එතකොට කය හුස්ම ගන්නවා මනසින් ඒක ඊට සමගාමීව සහවුරු කරනවා. හුස්ම ගන්නකොට අපි හුස්ම ගන්නවා කියලා කියනවා, හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා කියනවා. අපි හිතමු කෙනෙක් දැන් සාර්ථක ඔය වැඩේ කරගෙන යනවා. දැන් එයාට පුළුවන් කය හුස්ම ගන්නකොට ඒ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හිත පවත්වන්න පුළුවන්. හුස්ම ගන්නවා කියලා එයාට සටහන් කරන්න පුළුවන්. හුස්ම පිට කරනකොට හුස්ම පිට කරනවා කියලා සටහනක් යොදා ගන්න පුළුවන්. අපි ඉතින් මේ විදිහට ඒ වර්තමාන වශයෙන් කයේ සිද්ධ වෙන ක්‍රියාවලියේ හිත පැවැත්වීම අපි කියනවා සතිය පිහිටුවීමක්, එළඹ සිටි සිහිය පිහිටුවීමක් වශයෙන් අපි හඳුන්වනවා. මේ සතිය කියන වචනය මේ භාවනාව තුළ බොහොම ප්‍රචලිත වචනයක්, බොහොම බහුලව හම්බ වෙන වචනයක්. සතිය කියන වචනය පාවිච්චි කරනවා මේ එලඹ සිටි සිහිය කියන එකට. ඒ කියන්නේ අපි අතීතේනුත් මිදිලා අනාගතේනුත් මිදිලා වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේහි අපේ සිත එලඹ සිටියා නම් එතෙන්ට හිත පැමිණියා නම් අන්න අපි කියනවා සතිය පිහිටුනායි කියලා. එතකොට පින්වත්නි මේ අන්දමින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන අපි දැනුවත් වෙලා ඉන්නවා. එතකොට දැන් මේ කය හුස්ම ගන්නවා අපි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගැන පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා වගේ දෙයක් කරනවා. දැන් මේ කයයි හුස්ම ගන්නෙ මම හුස්ම ගන්නව නෙමෙයි. කය හුස්ම ගන්නවා තමන් ඒ දිහා බලාගෙන ඉන්නවා. දැන් ඇතම් කෙනෙක් තමන්ගේ උද්‍යෝගය වැඩි වෙලා උද්‍යෝගයේ වැඩිකමට බලෙන් හුස්ම ගන්නත් යනවා. එතකොට ටිකක් ආයාස කරයි. දැන් තමන් හුස්ම ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමක් වෙනවා එතකොට. නමුත් අවශ්‍ය වෙන්නේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය નિરાයාසයෙන් ඉබේ වෙන්න ඉඩ හැරලා, කයට ඒ දේ කරන්න ඉඩ හැරලා, තමන් සාක්ෂිකාරයෙක් වීම විතරයි අවශ්‍ය වෙන්නේ. තමන්ට බොහෝම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේවා ටික ටික කරගෙන යනකොට තමන්ට මේකේ පවත්වන්න ඕන සමබරතාවය, අවශ්‍ය කරන වීරය වැටහෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ට පුළුවන් බොහෝම නිදැල්ලේ කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒ පිළිබඳව ඒ අවශ්‍ය පමණට විතරක් වීරය යොදලා හිත පිට යන එක වළක්වන්න විතරක් වීරය යොදලා අපිට පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව දැනුවත් වෙන්න. මෙහෙම දැනුවත් වෙනකොට ඔන්න තේරෙනවා ඇතැම් හුස්ම දීර්ඝයි. ඇතැම් හුස්ම කෙටි. අනි බුදුරජාන් වහන්සේ කියනවා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. යම් අවස්ථාවක මේ ආස්වාසය දීර්ඝ වශයෙන් තමන්ට තේරෙනවා නම් අන්න ඒක දීර්ඝයි දැන් ආස්වාසය කියලා තේරුම් ගන්නවා. යම් අවස්ථාවක ඒක දීර්ඝ වශයෙන් ප්‍රස්වාසය සිද්ධ වෙනවා නම් හුස්ම හෙලීම සිද්ධ වෙනවා නම් අන්න ඒක දීර්ඝ වශයෙන් තේරුම් ගන්නවා. අපි ඒකත් තේරුම් අරගනිමින් ඒ භාවනාව කරගෙන යනවා. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. යම් අවස්ථාවක දැන් මේ දීර්ඝ වශයෙන් හුස්ම බලමින් හිටියා. හැබැයි දිගටම දීර්ඝව තිබුණේ නැහැ. ඇතැම් වෙලාවක ඔන්න දැන් ඒක කෙටි වෙන්න ගන්නවා. අර කලින් තරම් කාලයක් ගත වෙන්නේ නැහැ ආස්වාසය සිද්ධ වෙන්න. ආස්වාස හුස්ම රැල්ල කෙටියෙන් සිද්ධ වෙනවා දැන්. ආස්වාසය බොහොම කෙටි කාලයකින් අවසන් වෙනවා. ප්‍රස්වාසයත් කෙටි කාලයකින් අවසන් වෙනවා. අන්න ඒකත් අපි බොහොම මධ්‍යස්තව දැක ගන්නවා. දැන් අපි හිතුවොත් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පටන් ගත්ත අවස්ථාවේ ඉඳන්ම එකම විදිහකට පවතීවි කියලා හිතන් හිටියොත් ඒක වැරදි. මොකද මෙතනම දැන් අපිට පැහැදිලි වෙනවා මේ හුස්ම රැල්ල කියන එකත් ස්ථිරව තියෙන දෙයක් නෙමෙයි. මේක මේ මොහොතක් පාසා වෙනස් වීමට භාජනය වෙන දෙයක්. ඉතින් මෙතනින්ත් අපිට කාරණයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද මේ කායික ක්‍රියාවලිය අපිට උමනා විදිහට වෙනස් වෙන්නේත් නැහැ. දැන් අපිට කෙනෙකුට උමනා වුණොත් ඉක්මනටම මේ හුස්ම රැල්ල කෙටි කරගන්න ඕනේ කියලා ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක කෙටි වෙන්න නම් ආස්වාස ප්‍රස්වාසයේ කෙටි විදිහට වැටෙන්න නම් ඒකත් බොහොම ක්‍රමානුකූලව තැම්පත් වීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය කරන හේතු ප්‍රත්‍යයන් ගැළපීලා එන්න ඕනේ. ඒ අනුව තමයි ඒක කෙටි වෙන්නේ. එහෙම නැතුව අපිට උමනා වුණ පමණින් ඒක ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. දෙමින්වත් මේ දෘෂ්ටි කෝණයෙන් මේ විදිහට මේ ආකල්පයෙන් අපිට මේ දිහා බැලුවොත් මේ හුස්ම රැල්ල දිහා බැලුවොත් ඔතනුත් අපිට විවිධාකාර දේවල් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි මේ කාය සංඛාරය කියලා අපි හඳුන්වන මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒක මේ නිත්‍ය වශයෙන් එකම විදිහකට පවතින දෙයක් නෙමෙයි. ඒක පැත්තක්. ඒකමයි අනිත්‍ය ස්වභාවය අපිට තේින් තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව ඒ වෙනස් වීමත් අපිට ඕන ආකාරයට වෙනස් වෙන්නෙත් නැහැ. අපිට කෙටි වශයෙන් බලන්න උවමනා වෙලාවට එයක සමහරලාට දෙක දිස් වෙන්නේ දීර්ඝ වශයෙන්. අපි දීර්ඝ වශයෙන් බලන්න කැමැත්තෙන් හිටියට හුස්ම රැල්ල වෙනස් වෙන සමහරලාට කෙටි වශයෙන්. සමහර වෙලාවට මේ ආස්වාස ප්‍රස්වාසයේ බොහොම ඈතින් දින කරනවා වගේ වැටහෙනවා. තවත් වෙලාවක බොහොම ළඟට සමීපව මේක සිද්ධ වෙනවා වශයෙන් වැටහෙනවා. තවත් වෙලාවක බොහොම ප්‍රනීතව බොහොම සියුම්ව මේ කාරණාව සිද්ධ වෙන බව තේරෙනවා. තවත් වෙලාවක බොහොම Tamanta ඒකාකාරී බොහොම එපා වෙච්ච ගතියටත් මේ හුස්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ එකම හුස්ම රැල්ල විවිධාකාර ස්වරූප ගන්නවා. විවිධ අන්දමින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වෙනස් වෙනවා. මේ අනුන මේ අනුවත් අපිට තේරුම් යනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන එක අපිට උවමනා විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ විවිධාකාර හේතුන් මත හඳා පවතින හේතුඵල සම්බන්ධයක් තියෙන කයට අයත් දෙයක්. මේක මේ අපිට අයිති දෙයක් නෙමෙයි. මේක මගේ කරගත යුතු දෙයක් නෙමෙයි. ඇත්තටම පින්වත් මේ කයේ සිද්ධ වෙන මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තමයි කයට තියෙන අවමම, එහෙම නැත්නම් කයේ තියෙන අත්‍යවශ්‍ය අංගය වෙන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. එතකොට ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියකින් තොරව අපේ කයක් පවත්වන්න බෑ. එතකොට අඩුම ලංසුව වශයෙන් අපිට දෙන්න පුළුවන් එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. එතකොට යම්සි කෙනෙක් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය බොහොම හොඳින් අධ්‍යයනය කරා නම්, මේකේ විවිධාකාර හැඩතල එයා වටහා ගත්තා නම්, අන්න මේ කයේ තියෙන සම්පූර්ණ ස්වરૂපය වටහා ගැනීමේ අවස්ථාවක් එයාට ලැබෙනවා. එතකොට අපි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අධ්‍යයනය කළා බලාපොරොත්තු වෙන්නේ මේ ඒ ආස්වාස ප්‍රස්වාසයේ හරහා මේ මුළු කයේම සිද්ධ වෙන විවිධාකාර වෙනස්කම්, මේ කයේම තියෙන අනිත්‍ය ස්වභාවය, මේකේ මේ අපිට අයිති නැති ස්වභාවය, මේක අපේ පාලනය යටතේ පවත්වන්න බැරි ස්වභාවය, අනාත්ම ස්වභාවය කියන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් ක්‍රමානුකූලව වටහා ගන්නා ක්‍රමවේදයක් තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට එක පාරට අපිට මේවා ලබා ගන්නත් බෑ. එතකොට මේක ක්‍රමානුකූලව අර මුහුදේ වතුර ක්‍රමානුකූලව ගැඹුරට යනවා වගේ මුහුදු වෙරළෙන් පටන් අරගෙන ඊළඟට ටික ගැඹුරට යනවා. ඒ වගේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් බොහොම සරලව හුස්ම ගන්නවා හුස්ම හෙළනවා කියන තැනින් පටන් අරගෙන ඊළඟට බොහොම ගැඹුරක් කරා අපි වරගෙන යනවා. අපි හිතමු දැන් කෙනෙක් මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත පවත්වන්න දැන් දක්ෂ වුණා. එයාට දැන් හිත එක දිගට පවත්වන්න පුළුවන්. හුස්ම රැලි අපි හිතමු 100ක් එක දිගට අඛණ්ඩව සතිය එහෙම කරගන්න නැතුව වෙන අරමුණු වලට හිත යන්න නොදී මේ අඛණ්ඩව දැන් සතිය පවත්වන්න පුළුවන්. එක ළඟ හුස්ම රැලි 100ක් අපි හිතමු එහෙම. ඔහොම කරගෙන යන දක්ෂතාවය කෙනෙකුට ඇති වුණා නම් අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වලා දෙනවා සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සික්ඛති කියන පදේ පාවිච්චි කරන්නේ. කලින් අවස්ථාවලදී පජානාති කියන පදේ පාවිච්චි කරන්නේ. මුලින් කරන්නේ අපි නිකන් දැන ගැනීමක්. දැන් වර්තමානයේ ඊළඟ අධියර වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ශික්ෂණයක්. එතෙන්දී යාට අවශ්‍ය වෙනවා මේ යෝගාවචරයට අවශ්‍ය වෙනවා තමන්ගේ වීරය නුවණ පාවිච්චි කරලා මේ ආස්වාස ප්‍රස්වාසයේ තමන්ට තේරෙන්නේ මේ ගොරෝසු අවස්ථාවයි මට බැරිද මේකේ මේ සියුම් අවස්ථාවට හිත යොදන්න. දැන් අපිට ඕනම දෙයක මේ ආස්වාස ප්‍රස්වාසයේත් දැනෙන්නේ මුලින් ගොරෝසු අවස්ථාව, රළු අවස්ථාව. නමුත් අපි නුවණින් කල්පනා කළා, බුද්ධ වචනයට ගරු කළා, බුදුරජාණන් වහන්සේගේ උපදේශයට ගරු කළා, අපි උත්සාහ කළ බලනවා මට බැරිද මේ ගොරෝසු මට්ටමට එන්න කලින් සියුම් මට්ටමට මගේ හිත ගෙනියන්න බැරිද? සියුම් අවස්ථාවේදීම මට මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න බැරිද කියලා උත්සාහවත් වෙනවා. සියුම් අවස්ථාවේම හුස්ම රැල්ල පටන් ගන්නා හැටි, ආස්වාසය පටන් ගන්නා හැටි තේරුම් ගන්න. ඒක දැක ගන්න. ඊළඟට මේ සියුම් අවස්ථාවෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා. ඊළඟට ක්‍රමානුකූලව මේක වෙනස් වෙවි යනවා. ටිකක් රළු මට්ටමකටපත් වෙනවා. ඊළඟට නැවතත් කොහොම සියුම් වෙලා ඔන්න නොදැනී යනවා. අපි කියනවා මේ ආස්වාසයේ ආස්වාස හුස්ම රැල්ලේ මුළු ස්වરૂපයම, මුළු කාය සංඛාරයම දැකගත්තා කියලා අපි කියනවා. මේ කියන්නේ මුළු ආස්වාසයේ මුළුල්ලම දැකගත්තා කියලා කියනවා. ඊළඟට ආස්වාසයේ මේ විදිහට සම්පූර්ණ චක්‍රය දැකගත්තා නම් ඔන්න දැන් නැවතත් ප්‍රස්වාසයකුත් පටන් ගන්නවා. ප්‍රාස්වාසයේත් ඒ විදිහටමයි. ප්‍රස්වාසයේ මුලදී අපිට තේරෙන්නේ ගොරෝසු කොටස. අපි ඒකෙත් උත්සාහවත් වෙනවා මේ ගොරෝසු වෙන්න කලින් බොහොම සියුම් අවස්ථාවේදී මේක දැක ගන්න. ඒතර සියුම් අවස්ථාවේදීම අපි හිත පවත්වනවා. පවත්තල දැන් ඔන්න සියුම් අවස්ථාවෙන් පටන් ගත්ත ප්‍රශ්වාසය දැන් ක්‍රමානුකූලව හොඳට අපිට තේරෙන්න ගන්නවා. දැන් මේ තේරුම් ගැනීම, මේ තේරෙන ස්වභාවය ටික අඩු වෙලා ගිහිල්ලා ඔන්න ඒකත් නොදැනී යනවා. එතකොට පින්වත් අපිට පුළුවන් මේ ආකාරයෙන් මේ ආස්වාසයේ මුළුල්ලම දැක ගන්න, මේ ආස්වාසයේ සම්පූර්ණ ක්‍රියාවලියම දැක ගන්නත් පුළුවන්, ප්‍රශ්වාසයේ සම්පූර්ණ ක්‍රියාවලිය දැක ගන්නත් පුළුවන්. මේ විදිහට කෙනෙක් හොඳින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හිත තැම්පත් වෙන්න ඉඩ හරිනවා නම්, මේ අන්දමට එයා හික්මෙනවා නම්, හිත හික්මවනවා නම් අන්න ඊළඟට පින්වත්නි, පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සංග භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන ඒ ප්‍රණීත මට්ටමට ඒ බොහොම සූක්ෂම මට්ටමටත් හිත ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය බොහොම හොඳින් සමණයටපත් වෙනවා. තැම්පත් වෙනවා. මුලදී තමන්ට හොඳින් වැටහෙනවා ආස්වාසය මොකද්ද ප්‍රස්වාසය මොකද්ද. ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන්කර ගැනීමේ ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. ඒ ශක්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඒක වර්ධනය වෙලා ඊළඟට මේ හතරවෙනි අධීරයේදී තමන්ට ආස්වාසය මොකද්ද ප්‍රස්වාසය මොකද්ද කියලා හඳුනගන්න බැරි තරමට මේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වුණාය තමන්ට දැන් හිත පවත්වන්න අරමුණක් නැහැ කියලා අපි උමනාවෙන් හුස්ම ගන්න ගියොත් අන තැම්පත් වෙච්ච හුස්ම නැවතත් ව්‍යාකූල බවට පත් වෙනවා. නැවතත් වික්ෂිප්ත ස්වභාවයකට පත් වෙනවා. එහෙම කිරීම සම්පූර්ණයෙන් වැරදි. ඒ වෙනුවට දැන් මේ අපි ක්‍රමවේදයක බොහොම ක්‍රමානුකූලවක පැමිණීම නිසා, හික්මීම නිසා, සතිය දියුණු වීම නිසා තමයි මේ අපේ හුස්ම තැම්පත් උනේ. මේ ආස්වාස ප්‍රස්වාසය වෙන්කර හඳුනා ගන්න බැරි තරමට සියුම් මට්ටමට, සූක්ෂම මට්ටමටපත් උනේ අපි ක්‍රමානුකූලව මේ සතිය දියුණු කිරීම හරහා. ඒ නිසා ඒ අන්දමින් හොඳට සිහිය සිත තැම්පත් වුණා නම්, එහෙම නැත්නම් හුස්ම රැල්ල තැම්පත් වුණා නම් අන්න ඒ අන්දමින්ම සිහිය පිහිටවන්න මේ හුස්ම රැල්ල තැම්පත් වෙලා තිබිච්ච ස්වභාවයේත් සතිය පිහිටවන්න අපි උත්සාහවත් විය යුතුයි. එහෙම නැතුව අපි ඒ වෙනුවට ගොරෝසු අරමුණක් ඉදිරිපත් කරගත්තොත් ඒක වැරදි. මොකද දැන් රළු අරමුණක සතිය පවත්වනවට වඩා මේ සියුම් අරමුණේ සතිය පවත්වනවා කියන එක බොහොම අභියෝගයි, අභියෝගශීලී. එතකොට ඒ අභියෝගයේ තමයි දැන් අපි මේ පුරුදු වෙන්නේ. මුලින් බොහොම රළු ඕලාරික අරමුණක් තිබුණා. දැන් ඒක ක්‍රමානුකූලව සියුම් වෙලා ආවා. ඔන්න දැන් සියුම් මට්ටමේ අපි සතිය පවත්වනවා. අඛණ්ඩව දැන් සතිය පවත්වනවා. හැබැයි ඒ හිතට ලොකු අරමුණක් නැහැ කලින් වගේ. කලින් නම් ඔන්න හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා කියලා අරමුණක් තිබුණා. නමුත් දැන් ඒ මේ තැම්පත් වෙච්ච හිතට ඒ වගේ රළු අරමුණක් නැහැ. හොඳට දැනෙන වෙනස්කම් තියෙන අරමුණක් නැහැ. ඒත් පින්වත්නි සතිය අඛණ්ඩව තියාගන්න පුළුවන්. මේක බොහොම ප්‍රණීත ඒ වගේම අභිയോഗශීලී අවස්ථාවක්. ඉතින් යෝගාවචර ජීවිතයේ අත්දකින්න පුළුවන් බොහොම ප්‍රණීත අවස්ථාවක් තමයි මේ මට්ටම. එතකොට මේ පින්වතුන්ටත් මේ ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න ක්‍රමයට මේ භවනාව වැඩුවා නම් මේ ජීවිතේදීම මේවා අත්දකින්න පුළුවන්. එහෙම නැතුව මේවා මේ ඉදිරියට ඊළඟ භවයන් වලට තල්ලු කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. වර්තමානයේ අප්‍රමාණ යෝගීන් මේ තත්වයන් අත්දකිනවා. ඒ නිසා අපි මේවා මේ කරන්න පුළුවන් බව තේරුම් ගත යුතුයි. මටත් මේ දැන් අවස්ථාව ලැබිලා තියෙනවා නේද කියන හැකි සංඥාව තමන් ඇති කරගත යුතුයි. එහෙම නැතුව අපි මේ වැඩේ ඉදිරියට කල් දැමීමෙන් කවදාවත් මේක අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් පින්වත් මේ හිත හදන කාරණය කිසිසේත්ම අනුන් ලව්ව කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් වල අපි හිතන්න අපේ මිදුල වල් පැල වැවිලා තියෙනවා නම්, තනකොළ වැවිලා තියෙනවා නම්, ඉතින් අපිට මේ මිදුල සුද්ධ කරගන්න අමාරු නම් වෙලාවක් නැත්තම් අපිට පුළුවන් අපි දන්න කියන කෙනෙක් ලව්වා, එහෙම නැත්තම් කුලී වැඩ කරන මිනිස්සෙක් ලව්වා කීයක් හරි දීලා ඒ වත්ත පිටිය සුද්ධ කරගන්න පුළුවන්, පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ හිත පිරිසුදු කරගන්න වැඩේ වෙන කෙනෙක් ලව්වා කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේටවත් අපි වෙනුවෙන් ඒ දේ කළා දෙන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා තුම්හිහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං පටිපන්නා පමොක්ඛන්ති ජහයිනෝ මාර බන්ධනං. ඔබලාම මේ කෙලෙස් තවන වීරිය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේලා ඊට මාර්ගය පෙන්වලා දෙනවා පමණයි. යම් කෙනෙක් මේ මාර්ගයට බැසගෙන කෙලෙස් තවන වීරයෙන් යුක්තව කටයුතු කරනවා නම්, අප්‍රමාදීව ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව කටයුතු කරනවා නම් අන්න ඒ තැනැත්තාම මාර බන්ධනයෙන් මිදෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේටවත් වෙන කෙනෙක්ගේ හිත පිරිසුදු කරන්න බැරි නම් ඒක තම තමා වශයෙන්ම කරගත යුතු බව බුද්ධ වචනේම සඳහන් වෙනවා නම් එහෙනම් අපිට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේදී මේක කරන්න වටිනවා නේද? මේක මමත් කරලා බලන්න පුළුවන් කළ යුතු දෙයක් නේද කියලා හිතලා බලන්න වටිනවා. එනිසා මේ පින්වතුනුත් හිතලා බලන්න, දැන් මේ විදිහට අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි මේ කායානුපස්සනාවේ යෙදෙනවා නම් කායානුපස්සනාවේ ප්‍රභේද වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ඉරියාපත ඉරියව්වල හිත පැවැත්වීම එහෙම නැත්නම් ආනාපාන සතියේ හිත පැවැත්වනවා නම් එතකොට මොකද්ද මේකේ ප්‍රතිඵලය? අන්න බුදුරජාන් වහන්සේ ඒකත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අන්න යා මේ දේ බලමින් හික්මෙමින් මේ කාර්යයේ නිරත වෙනවා නම් අර මම මුලින් කිව්ව මගේ කරගත්ත කය මම කරගත්ත කය වෙනුවට එයාගේ හිතේ ආකල්පයක් ඇති වෙනවා මෙන්න කයක් තියෙනවා මේ මම නෙමෙයි මේ ඇවිල්ලා කයක් හුදු කයක් මේක මේ සතර මහා ධාතුයෙන් හටගත්ත මේ ආහාර නිසා යැපෙන මේ ඍතු විපර්යාසයන්ට භාජනය වෙන මේ මැසි මදුරු කරදරයන්ට ලක් වෙන මෙන්න කයක් තියෙනවා මේක මේ මම නෙමෙයි මේක මේ මගේ නෙමෙයි මේ හුදු කයක් විමනයි මේක මේ ආහාරයෙන් යැපෙන ඍතුන් නිසා යැපෙන ශරීරයක් තියෙනවා කයක් තියෙනවා කියන අන්න අවබෝධයේ තැනත්තාට එනවා මේ අවබෝධය ලැබෙනකන් මේ ආකල්පය ස්ථිර වෙනකන් මේ ආකල්පය අපේ හිතේ මුල් බැස ගන්නකන් එතකොට අපිට මේ භාවනාව කරන්න වෙනවා ඉතින් එකපාරටම මේ ආකල්පය අපේ හිතේ තහවුරු වෙන්නේ නැහැ මොකද අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවය බොහොම ඝන බාලයි කෙලෙස් ස්වභාවය බොහොම දරුණුයි බොහොම උත්සන්නයි ඒ නිසා බුදුජන වහන්සේ ඒ කාරණේ දන්නෝ ඒ කාරණේ දන්න නිසාම බුදුජන වහන්සේ කියනවා දැන් යම්සි කෙනෙකුට මේ තියෙන්නේ කයක් පමණයි මේ කය කියන්නේ මම නෙමෙයි කියලා වැටහුණා නම් ඒ වැටහීම දිගට තියෙන්නේ නැහැ හැබැයි ෂණ මාත්‍ර වශයෙන් තිබිලා අවසන් වෙලා යනවා ඒ ෂණ මාත්‍ර වශයෙන් තිබිච්ච ඒ වැටහීම හැබැයි ලොකු වෙනසක් ඒ මිනිස්යාගේ සිතේ එහෙම නැත්නම් ඒ යෝගාවචරයාගේ හිතේ ඇති කරනවා ඒ ඇති කරාම එයාගේ ආකල්පමය වෙනසක් වෙනවා එයා ඊළඟට හිතන්නේ මොකද්ද අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාන් වහන්සේ මේ කායානුපස්සනා කොටස එතකොට හැම කොටසක් පාසාම මේ කායානුපස්සනාවෙන් ලැබෙන ප්‍රතිඵලය අපිට අවධාරණය කරලා පෙන්වලා දීලා තියෙනවා දැන් මෙන්න කයක් තියෙනවා කියලා සිහිය එළඹ සිටිනවා එහෙම නැත්නම් කයක් තියෙනවා කියලා තේරෙනවා ඒක මම නෙමෙයි කියලා තේරෙනවා හැබැයි තාම ඒක හොඳට තහවුරු වෙලා නැහැ හිතේ මුල් බැසගෙන නැහැ. හැබැයි ඒ තහවුරු වෙච්ච එක ක්ෂණයකදී, එක මොහොතකදී ඒ තහවුරු වීමක් වුණා නම්, අන්න යා තේරුම් ගන්නවා මෙන්න මේක තමයි ඇත්ත. මම මෙතෙක් කාලයක් මුලා වෙලා ඉඳලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම මේ කය මම කරගෙන ඉඳලා තියෙන්නේ. මෙතෙක් කාලයක් මම මේ කය මගේ කරගෙන ඉඳලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. කියලා අන්න යාට ඒ ෂණ මාත්‍ර වශයෙන් බොහොම කෙටි කාලයකට තේරිලා ඊළඟට යා මොකද කරන්නේ? මේ කය භාවිතා කරනවා මේ නුවණ දියුණු කරගන්න. මේ නුවණ තවදුරටත් වැඩි දියුණු කරගැනීමේ උපකරණයක් වශයෙන් සතිය දියුණු කරගැනීමේ උපකරණයක් වශයෙන් මෙන්න මේ කය දැන් භාවිතා කරනවා. දැන් අර කලින් වගේ ලස්සන කරන්න මගේ කියලා කියාගන්න කය දිහා බලන මාන්නයක් ඇති කරගන්න කයක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ භාවනාව සඳහා උපකරණයක් වශයෙන් භාවිතා කරන කයක්. ඔන්න ඔය විදිහට පින්වත්නි මේ තැනත්තා තුළ ලොකු ආකල්පමය වෙනසක් ඇති වෙනවා. මෙහෙම ආකල්පයේ වෙනසක් ඇති වුණාට පස්සේ අන්න ඒ යෝගාවචරයා බොහොම අරමුණු කෙරෙහි එක්තරා අන්දමක නොවැළෙන ස්වරූපයක් ඒ තනත්තාගේ හිතේ හටගන්නවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිස්සිතෝච විහෙරති. දැන් එයා ඉස්සෙල්ලා වගේ අරමුණු වල වැස ගන්න යන්නේ නැහැ. අරමුණු වල එල්බ ගන්න යන්නේ නැහැ. අරමුණු මගේ කර ගන්න යන්නේ නැහැ. අරමුණු කෑදරකමින් වැළඳ ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම මධ්‍යස්තව උපේක්ෂා සහගතව තමන්ගේ ජීවිතේ පවත්වනවා. ඒක නිසා එයාගේ හිතේ මොකද වෙන්නේ? ලොකු විපර්යාසයක් වෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති කියලා අන්න බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්තව වදාරනවා. එයා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් උපාදාන කරගන්නේ නැහැ. එහෙනම් තණ්හා දිට්ඨිමාන වශයෙන් මගේ කරගෙන ආත්ම කරගෙන බලන්න දකින්න යන්නේ නැහැ. මොකද එයාට ඇස් පනා පිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා මේ කායानुපසනාව හරහාම මේ කයේ මගේ කියලා හිතාගත්ත කයවත් මගේ නෙමෙයි කියලා තේරලා තියෙනවා. මම කියලා හිතාගත්ත කයවත් මම නෙමෙයි කියලා දැන් එයාට තේරලා තියෙනවා. ආත්ම වශයෙන් ගත්ත කය ආත්ම නෙමෙයි කියලා තේරලා තියෙනවා. ඉතින් පින්වත්නි මේ විදිහට කෙනෙක්ගේ හිතේ අවබෝධය වැඩි වෙන්න අන්න යාගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. අන්න කෙලෙසුන්ගෙන් මිදෙන්න මිදෙන්න ඒ හිතේ ප්‍රීති ස්වභාවය, ඒ හිතේ සංසිද්ධිච්ච ස්වභාවය, විතර්ක සමනේ වෙච්ච ස්වභාවය, නිවිච්ච ස්වභාවය, සිසිල් වෙච්ච ස්වභාවය මතු වෙන්න පටන් ගන්නවා. අන්න එයා බුදුජන් වහන්සේ කියලා දෙන ඒ නිවුණුත් කෙනෙක්, සංසිඳිච්ච කෙනෙක්, සිසිල් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින්වත්නි මේ කායානුපස්සනාව හරහා අපිට බුදුජන් වහන්සේ අවුරුදු 2600කට ඉහතදී දේශනා කරපු ඒ ධර්ම මාර්ගය අදටත් විවෘත කරගැනීමේ හැකියාව තියෙනවා. මේක මේ එදාට විතරක් සුවිශේෂී වෙච්ච කාර්යයක් නෙමෙයි. අදටත් මේ ධහම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අදටත් මේ ධහම ජීවමානයි. බුදුරජාන් වහන්සේගේ ශාසනය අදටත් පවතිනවා. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ ලැබපු බුද්ධ ශාසනය ජීවමාන කරන්න අවශ්‍ය නම්, මේ ලැබපු බුද්ධ ශාසනයට යම් හෝ රුකුලක් දෙන්න අවශ්‍ය නම්, තම තමා වශයෙන් මේ බුද්ධ ශාසනය තුල පිහිටවා ගැනීම අවශ්‍ය වෙනවා. පිහිටා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක අපිට මේ විවිධාකාර බාහිර පින්කම් හරහා කරන්න පුළුවන් එක්තරා සීමාවකට විතරයි. එතන වෙන්නේ අපි බොහොමත්ම මමෙක්ව හදාගෙන පුජ්‍යල ස්වરૂපය අරගෙන අපි කරගෙන යන කටයුතු වගේක් තමයි මේ සාමාන්‍ය අනිකුත් පින්කම් කියලා කියන්නේ. නමුත් මේ සතර සතිපට්ඨානයේ මාර්ගයෙන් පෙන්නන මේ කුසලය, මේ අදි කුසලය ඊට වඩා බොහොම ශ්‍රේෂ්ඨ මාර්ගයක්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨම මාර්ගය අපිට විවෘත කළ දෙනවා. එසම මම ධර්මදේශනාවෙන් මේ පින්වතුන්ටත් ආරාධනා කරනවා මේ ශ්‍රේෂ්ඨ මාර්ගය, එමු නැත්තම් බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන මේ ඒකායන මාර්ගය, මේ ඍජු මාර්ගය තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න. මේක මේ අපිට අහිමි වෙලා ගිහිලා තියෙනවා විවිධාකාර දේවල්, අනවශ්‍ය දේවල් වලට මුල් තැන දීම නිසා. නමුත් පින්වත්නි අපිට පුළුවන් නම් මේ ලැබවු මනුෂ්‍යාත් භාවයෙන් ගන්න තියෙන ප්‍රධාන ප්‍රයෝජනය මේ සතර සතිපට්ඨානයේ වැඩිමය, තමන්ගේ ඥාතියෙකුට දෙන්න පුළුවන් දායාදය මෙන්න සතර සතිපට්ඨානය, තමන්ගේ මිත්‍රයෙකුට කියලා දෙන්න පුළුවන් ක්‍රමය, වැදගත් දෙයක් කියන්නේ මේ සතර සතිපට්ඨානය බව තේරුම් අරගෙන, එහෙම නැත්නම් තමන් අනුකම්පාවෙන් කෙනෙක් දිහා බලනවා නම් අන්න එයාට කියලා දෙන්න ඕන ක්‍රමය මෙන්න මේ සතර සතිපට්ඨානයයි කියන බව තේරුම් අරගෙන මේ සතර සතිපට්ඨානය වඩන්න කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේකෙන් ලබන්න පුළුවන් ප්‍රයෝජන පින්වත්නි අප්‍රමාණයි. ඉතින් ඒ ප්‍රයෝජන දවසෙන් දෙකෙන් ලබන්න බෑ. ඒකත් අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ සඳහා අපිට යම් පමණක කැපකිරීමක් කරන්න අවශ්‍යයි. සදා කාලය, ශ්‍රමය වැය කරන්න අවශ්‍යයි. නමුත් ඒ වැය කරන කාලය, ශ්‍රමය අපිට මේ සංසාරේම ලැබිච්ච නැති අවස්ථාවක් ළඟා කරලා දෙනවා. මේ සංසාරේ මේ වගේ අවස්ථාවක් නැවත ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මේ තරම් හොඳ මනුස්සාත්ම භාව ලැබිලා, මේ තරම් හොඳ බුද්ධ ශාසනයක් ලැබිලා, මේ තරම් හොඳ ඡන සම්පත්තියක් ලැබිලා මේ වගේ අවස්ථාවක් නැවත ලැබෙයි කියලා හිතන්න නම් අමාරුයි. ඉනිසා මේ ලැබපු අවස්ථාවේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් තමන්ගේ සිත තුළ දියුණු කරගෙන මේ ඉපදිපදි මෙරි මෙරි යන සසර ගමනින් අත මිදලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වාලා දාල මාර්ගයේ ප්‍රයෝගී කරගෙන තමන්ගේ සිත සතන් කෙලෙසුන්ගෙන් මුදවාගෙන ඉතිම් වූ නිවන්සෝ සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් මේ පින්වතුන්ට එකසේ උදව් වේවා. ඒ සඳහා මේ සියලු පින්වතුන්ට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා, තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ධර්ම දේශනාව සමාප්ත කරමින් මම ප්‍රාර්ථනා කරනවා.